ගරු නිසාන් කාර්යප මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි සභාපතිතුමියනි. Before I start off with the Ministry of Energy, I wish to have a word about the yesterday's meeting between President Andrakumar Dissanayake and the members of Ilangai Tamil Arasa Katchi. Most of those who went to meet him are here today. There was a feeling among the Tamil speaking, the Tamil member of parliament, that there are some positive signs from the President Andrakumar Dissanayake. And we also was happy, though we had a lot of misunderstanding within the parliament. And we were very angry about throwing away Honorable Sanakyan's proposal for the private bill on the provincial council elections. But today what happened? Today, President Media has issued a statement. I hope Dr. Satyalingam, honorable member, is here. And you know what they have said? Interestingly, he says that the discussion focused on the provincial council elections and the need to a new constitution. President Dissanayake stated that the government believes long-standing issue of the people of northern and eastern provinces, that's about our ethnic issues, can no longer be addressed through outdated political solution. So, suddenly after 1 year, President has now declared devolution is an outdated political solution. Having said that, it's necessary to move towards a new political homework and the support of everyone is needed. So what is this new framework? Is it something 13 plus? Or is it something 13 minus? Or is it something absolute abolition of 13th amendment and trying to go for something new? A very serious situation. I'm a bit perturbed. I did in fact put a tweet on that matter. I want you to, when I know Dr. Satyalingam speaks after me, to tell whether did President, when he spoke, told about the solution so far spoken in this country is an outdated one. And that there is a new framework that they are looking at. Having said that, I will now come to the Energy Minister concern. Garu, Amathithumani, then may digin digatama පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තමයි වැඩියෙන්ම කතා වෙන්නේ. මට පෙර කතා කරපු මම හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා හැම පෙරවුම් හලකම අර EV charges, electric vehicle charges දානවා කියලා. මට පොඩ්ඩක් කියන්න ඔබතුමාලා දන්නවද දන්නේ නැහැ. ඔය charges තල තුනක් තිබෙනවා. එකක් තමයි අර මොබයිල් චාර්ජර්ස් කියලා ගෙදර ඕඩිනරි ප්ලග් එකට චාර්ජ් කරගන්න පුළුවන් චාර්ජින් සිස්ටම් එකක්. ඒක හැම වාහනයකටම හදිසියට චාර්ජ් කරන්න දෙනවා වයර් එකක්. ඒක මම හිතන්නේ මුළු සාමාන්‍ය කිලෝවොට් අවර්ස් 75ක් තියෙන සාමාන්‍ය විද්‍යුත් වාහනයක් සම්පූර්ණයෙන් චාර්ජ් කරන්න පැය 20ක් යනවා. ඉතින් ඒක කරන්න බෑ. ඔය මේ පාරේ එහෙම නැත්තම් කොමර්ෂලයිස් කරපු චාර්ජස් වලට. ඊට පස්සේ තියෙනවා level 2 AC චාර්ජස්. ඒවට කියන්නේ overnight charges. ඒක පදනම් කරගෙන වාහනයක් සම්පූර්ණයෙන් චාර්ජ් කරන්න සාමාන්‍ය kilowatt hours 75ක් තියෙන ඔය කිලෝමීටර් 400ක් 500ක් දුවන්න පුළුවන් වාහනයක් චාර්ජ් කරගන්න පැය 8කුයි පැය 10ක කාලයක් යනවා. That is what is known as an overnight charges. ඒක පුළුවන් තමන්ගේ නිවස එහෙම නැත්නම් තමන් තිබෙන යම් කිසි ප්‍රදේශ ස්ථානයක එකක් දාගන්න පුළුවන් level 2 charges. ඊට පස්සේ තියෙනවා DC fast charges. මට කියන්න පුළුවන්ද කවුරු හරි මේ අද විවාද ඉවර කරන්න ඉස්සෙල්ලා ලංකාවේ how many functional DC fast chargers are there? අද ශ්‍රී ලංකාවේ direct current fast charging slots කීයක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් නියාමනය වෙන රෙගුලාසි හදලා ඉවරද? Express way එකේ තියෙන ඒකේ කොපමණ direct fast charges තියෙනවද? අලුතින් express way එකේ හදන්න බලාපොරොත්තු වෙන සේවා ස්ථානයේ එහෙම එකක් දාන්න බලාපොරොත්තු වෙනවද? මේක හරි වැදගත්. අර charge tap එක පාවිච්චි කරලා බැලුවම පෙන්වන්න ඕනේ direct fast charges මා යන වාහනයට මට පෙන්වන්න ඕනේ ළඟ තියෙන්නේ කොහෙද? ඒකෙන් free කොළ පාටට පෙන්වන්න ඕනේ free නා මොකද එතකොට මට එතන ගිහිල්ලා ඒක charge කරගන්න පුළුවන්. ඒක occupied නා මට ඊළඟ charger එකට යන්න වෙනවා. ඔබතුමා දන්නවද අද ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ලියාපදිංචි කිරීම 115කින් වැඩි වෙලා තියෙනවා. මෙතන තිබුණේ රුපියල් 5000කට අඩු ප්‍රමාණයක් වැඩිම තිබෙන Nissan Leaf then BYD සහ අනෙකුත් Chinese electric vehicle සෑහෙන්ඩ ඇවිල්ලා තියෙනවා. 10000ට කිට්ටු වෙන්න ඒ විශාල ප්‍රමාණයක් ලංකාවට. ඒ කියන්නේ the functioning vehicle අතර එදිනදා ලක්ෂ 150ක් වගේ මුදලක් ආයෝජනය කරලා පාරිභෝගිකයන් මේ විද්‍යුත් වාහන අරගෙන තිබෙනවා. ලොකු මුදලක්. ලොකු මුදලක්. මේවා වෙන රටවල් වල නම් ලක්ෂ 70කට යන්නේත් නැහැ 60ක්වත් යන්නේ නැහැ. අපේ බද්දුත් එක්ක 100ට 250ක වගේ බද්දක් වැටෙනවා. ලක්ෂ 150යි 170යි 200ක් වගේ ප්‍රමාණයකට තමයි මේ වාහන මෙගල මිලදී අරගෙන තියෙන්නේ. දැන් ඒ වාහන ගත්ත මිනිසුන් කිලෝමීටර් 500ක දුරක් තියාගෙනම නිය පෙරේදා ගමට ගියාම වෙනදාට ඉන්න අර ඔලිවිල් ග්‍රීන් විලා කියන ස්ථානයේ එතන ආව ආචාර්යවරයෙක් අග්නිගික විශ්වවිද්‍යාලයේ උගන්වන මහත්මෙක් 803 එකේ එතුමාගෙන් මම ඇහුවාම කොහොමද මේක කලමනා කරගත්තේ චාර්ජින් එක හිනා වෙලා කිව්වා කොහොම හරි හබරණ පැත්තේ එකක් තිබුණා යාන්තම් චාර්ජ් කරගෙන ආවා නැගෙනහිර පළාත එකක්වත් නැහැ ඊට පස්සේ ඕනේ චාර්ජස් දා ගන්න ඕනේ direct fast charging කරගන්න නම් අවම වශයෙන් ඒ සඳහා විශාල ඇම්ප් dedicated lines තියාගන්න ඕනේ මේ රජයේ මොනවාද වැඩපිළිවෙල direct fast charging කරගැනීම සඳහා dedicated grid එකක් හදන්න ක්‍රමවේදයක් තියෙනවාද අනිත් එක තමයි ඔය ශ්‍රී ලංකා මණ්ඩලයේ energy association මේකේ authority එකෙන් මේවා නියාමනය කිරීම සඳහා රෙගුලාසි හදනවද ඊළඟ අවුරුද්දේ ඔගලන්ට පුළුවන්ත කියන්න ජනතාවට බය නැතුව විද්‍යුත් වාහන ගන්න බය වෙන්න එපා අපි හැම තැනකම මිනිත්තු 20ක වගේ ප්‍රම කාලයක් තුළ සම්පූර්ණයෙන්ම charge කරගන්න පුළුවන් charging slots direct fast charging slots දානවාද කියන කතාවත් කියන්න මොකද මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් අපෙන් අහනවා සර් ඔගලන් පාර්ලිමේන්තු එකේ ඉන්නේ can you please find out අපේ යාළුවා අහනවා මේ ඉලෙක්ට්‍රික් වාහන ගන්න ඕනේ කිඹෙන අර මධ්‍යම සහ මධ්‍යම මිඩල් ක්ලාස් ෆැමිලිස් එකේ කට්ටිය ඒගොල්ලෝ අහනවා අපිට මේක ලාභයි වැඩිදෙන කිලෝමීටර් රුපියල් 7ක වගේ ප්‍රමාණයක් යන්නේ නැත්නම් රුපියල් 25 30ක් විතර යනවා ඒගොල්ලෝ අපි නහනවා මේක මේ අපි බය නැතුව ගන්න පුළුවන් ද I'm going to invest at least 16 to 17 to 20 million මට මේවා ගන්න පුළුවන් ද කියලා අපිට ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ ඒ ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ගරු ඇමතිතුමනි මේ ඉග්නියාගල හයිඩ්‍රෝ පවර් ස්ටේෂන් එක ගැන මට යමක් කියන්න ඕනේ. ඉග්නියාගල හයිඩ්‍රෝ පවර් ස්ටේෂන් එකේ ඒක හදනකොට ඒකේ ධාරිතාවයක් තිබුණා ගිගාවොට්ස් තිබුණා ධාරිතාවයක් 28ක ගිගාවොට්ස් අවර් 28ක ගිගාවොට්ස් ධාරිතාවයක් තිබුණා ගිගාවොට් අවර්ස් ධාරිතාවයක් තිබුණා ඒකේ 2021 22 ගිගාවොට්ස් 20ක් වැඩි නැත්නම් 17ක විදුලිය ජනනය කරනු ලැබුවා හැබැයි දැනට තියෙන දත්ත වැරදි නම් මාව නිවැරදි කරන්න ගිගාවොට්ස් 10කට අඩු ප්‍රමාණයක් තමයි මෙතනම් වෙන්නන්නේ මෙගාවොට්ස් ගානක් තමයි එතන ජනනය වෙන්නේ කියලා. මොකද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නක් තිබෙනවා. සේනාලායක සමුද්‍ර වේල්ල හරියට නඩත්තු වෙලා නැහැ. ඔබතුමා දන්නවා ඔය ඉග්නයාගල සේනානායක සමුද්‍ර ඉතාමත් වැදගත් ජලාසයක්. එතන විශාල ජලකන්දරාවක් තබාගණ්ඩ පුළුවන්. මේ රටට වැදගත් කාරණා දෙකක් ඉටු කරනවා. එකක් විදුලි ඉපදීම, අනිත් එක තමයි අපේ කුඹුරවලට වාරිමාර්ග වතුර ලබා දීම. හැබැයි ඒක හරියට නඩත්තු ලැබීම හේතු කොටගෙන විශාල ප්‍රශ්නයක් පෞගිය අවුරුදු වල සිද්ධ වුණා. ගිය අවුරුද්දේ විශාල වර්ෂාපතන යටතේ කඩාගෙන ගියා වේල්ල. දැන් මේක වර්ෂාපතන ආපහු පටන් ගත්තා. දැන් ද ක්ලයිමට් චේන්ජ් එකේ ප්‍රතිඵලයක් හැටියට උතුරු නැගෙනහිර එහෙම නැත්නම් ඊසාන දිග මෝසම් සුළං එන කාල වේලාව වෙනස් වෙලා ලබාගෙන එන වතුර ප්‍රමාණය ජලයේ ධාරිතාවයේ වෙනස් වෙලා. ඒකට හරලන්න තියෙන එකම ක්‍රමය මම දිගින් දිගටම කිව්වා ඒ අම්පාර සේනානායක සමුද්‍ර ගල්ලා ඩයිමන්ඩ් එක.
ඔබතුමාගේ කාලය
අවසන්. Half a minute. ද්විතීක වේලක් secondary dam එකක් හදලා වැඩිපුර දින ජලය ටික එතන එකතු කරගෙන වාරු මාර්ගයත් කළමනාකරණය කරගෙන රීපම්පින් සිස්ටම් එකක්. මොකද එහේ ඕනතරම් සූර්ය බලය ගවා ගන්න පුළුවන්. සූර්ය බලය පාවිච්චි කරලා රීපම්ප් කරලා අර ඩියුරින් ද ඩ්‍රවුට් ටයිම් නියඟ තියෙන වෙලාවේ ඒ වතුර නැවතත් වාරි මාර්ගයට සහ බලශක්තිය යොදා ගන්න පුළුවන් කියලා ඒ කරුණාකර ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමින් ඉල්ලා සිටින්නේ මගේ කතා අවසන් කරන ස්තුතියි.